அடுத்ததாக கௌரவர் ரவுப் ஹக்கீம் அவர்கள், உங்களுக்கு 10 நிமிடங்கள் உண்டு. You have 10 minutes, sir. Thank you.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். முலாசன் அவரோட மாந்தித்துமணி මේ පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු, ඒ වගේම කුතහස්ත දේශපාලඥයෙක්, විශේෂයෙන්ම ගිය ආණ්ඩුවේ මේ පාර්ලිමේන්තුවට ආරක්ෂක අමාත්‍යාංශ පිළිබඳ වගකීම් දරපු චමල් රාජපක්ෂ මැතිතුමාගේ කතාවෙන් පසුව කතා කිරීමට ලැබීම භාග්‍යකට සලකනවා. එතුමා කිව්ව පරිදි නවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමතුමා හරි වාසනාවන්ත අග්‍රාමාත්‍යවරයෙක්. 6 වැනි වතාවටත් එතුමාට මේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට ඒ වාසනාව ලැබුණේ රාජපක්ෂ පවුලට ඇතිවෙලා තියෙන මේ ඉරණම උඩ කියන එක අපි කවුරුත් දන්නවා. ඇත්ත වශයෙන්ම අපේ චමල් රාජපක්ෂ මැතිතුමන් කිව්ව පරිදි එවගේම අපේ නව අග්‍රාමාත්‍යතුමා කියවපු පරිදිත් මේ පාර්ලිමේන්තුව තුළ තියෙන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි කියන එක අපි පිළිගන්නවා. නමුත් ඒත් එක්කම දේශපාලන සදාචාරයත් අපි පක්ෂ විපක්ෂ අය පිළිපදින්ට ඕනි. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලනවා, අපේ සභානායකතුමා මෙතන වාඩි වෙලා ඉන්නවා, එතුමාගේ පන්තියේ සගයා, එතුමත් මේක වග බලා ගන්න ඕනේ. මේ ඇමති ධූර ගන්න මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ කටයුත්තෙන් වළකින්න, ඒක තමයි දේශපාලන සදාචාරය. මට ආරංචි දැන් මුලින් 15කට සීමා කරනවායි කිව්වා, ඊට පස්සේ 18යි කිව්වා, දැන් 22 දෙනෙක් සමන්විත ඇමති මණ්ඩලය පත් කිරීමට සූදානම් වෙනවා මන්ත්‍රීවරු බිලිබාගෙන. ඒකෙන් වළකින්න, ඒක තමයි දේශපාලන සදාචාරය. අපි සූදානම්, ඔබතුමා කියන පරිදි අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු. අපි මේ විධායක සභා පිහිටුවලා හැම පක්ෂෙම එකතු වෙලා මේ රට ගොඩ නගමු, ඒකට අපි සූදානම්. නමුත් පක්ෂ විපක්ෂ ආණ්ඩු පක්ෂ විපක්ෂ කියන එක එලෙසම පවතගෙන අපි යමු ඉදිරියට. රට ගොඩ නැගීමේ වැඩපිළිවෙලට එක්වෙන්ට නම් මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ වැඩපිළිවෙලින් ඉවත්ව කටයුතු කරන්න කියන ඒ ඉල්ලීමම කරනවා සභානායකතුමා. මේක ජනාධිපතිතුමාට දැනුම් දෙන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඔව්, ගේම් අවශ්‍ය නැහැ. ඒකයි දැන් ගාල්මෝදර පිටියේ ඉන්න මේ අලුත් නව අරගල භූමියේ ඉඳලා අපිට එන පණිවිඩයත් ඒකයි. හරි, ගේම් එපා. හරි, මේ විකට සෙල්ලම් අපි ඉදිරියට නවතා දැමමු කියලා මම ඉල්ලා හිටිනවා. ඒ විතරක් නෙවෙයි, ඊයේ වෙනකොට ප්‍රථම වතාවට අපේ ආණ්ඩුව බංකොලොත්, ඒ කියන්නේ නිල වශයෙන් අපට ණය වාරිකයක් ගෙවන්න බැරුව අපි නීත්‍යානුකූලව බංකොලොත් රටක් හැටියට ඊයේ පටන් අපිට ඒ නාමාවලිය දැන් ලැබිලා ඉවරයි. නමුත් අද අපි සමරනවා 13 වැනි වසරට අපේ යුද ජයග්‍රහණය පිළිබඳ සැමරීම. ඒකත් බලන්න දැන් යුගයේ ඇති වෙලා තියෙන අලුත් වෙනස. ඊයේ වෙනකොට ගාල්මෝදර පිටියේ මුල්ලි වායික්කාල සැමරුම හැමදෙනා වෙනුනොත් කිසිම ભેදයකින් තොරව කොටි සංවිධානයේ මැරුණු අයටත්, ඒ වගේම යුද හමුදාවේ මේ දිවි පුදපු ඒ අපේ විරෝධාර සොල්දාදුවන්ටත් ඇතුළුව 100 ඒ සැමරීම් සිදු වුණා. ගිය අවුරුද්ද යාපනයේ මුල්ලි වායිකාල සැමරීම් සිදු වෙනකොට හමුදාව ඇවිල්ලා වැළක්වුවා. ගිහිල්ලා සැමරපු අය ගෙන ඇවිත් කූඩුවේ දැම්මා. දැන් ඒක දැන් ගාල්මෝදර පිටියේ ජනාධිපතිතුමාගේ නිල කාර්යාලයේ ඉදිරිපිට ඊයේ සිදු වුණා. මේක තමයි යුගයේ වෙනස, මේක තමයි අලුත් සංඥාව. අපි පිළිගමු. ඒ එක්කම අපි ඉදිරියට යමු. යන්න නම් මේ දේශපාලන සදාචාරය පිළිබඳව අපි මින් ඉදිරියට වෙන දේවල් වළක්වගෙන එකට කටයුතු කරමු. අපි සූදානම් විධායක කමිටු ක්‍රමයට අපි පාර්ලිමේන්තුව අපි සං අපි නැවතවාරයක් අපි ඒ පිළිබඳව අවතීරණය වෙමු කියල මම මෙතන කියා සිටිනවා. මේක පරිවර්තනීය වෙනසක් ඇතිකරන්නට අපිට මේ අවකාශය උදා වෙලා තිබෙනවා. මන්නම් බලාපොරොත්තු වෙන්නේ දැන් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අමරකීර්ති අතුකුරල මන්ත්‍රීතුමා වෙනුවෙන් අපේ කම්පණය එතුමාට වෙච්ච ඒ ඛේදවාචකය හෙට අපිටත් වෙන්න පුළුවන්. කාටත් වෙන්න පුළුවන්. ඉතාම භයානක භීෂණ සමයක් හැටියට මින් ඉදිරියටත් මේ කාලවකවානුව පරිවර්තනයකට යන්න පුළුවන්. ඒක වළක්ව ගන්න නම් අපි අද සිටම මේ පාර්ලිමේන්තුවේ අලුත් සංස්කෘතියක් ඇති කරන්න නම් මීට පෙර මං කියපු පරිදි අපි කටයුතු කරමු කියලා මං කියනවා. ඒ වගේම මේ මගේ මතකට එනවා දැන් ඊයේ අපි යුද්ධය අවසන් කරලා අවුරුදු 13ක් නිමා වුණාට පස්සේ මාටින් ලූතකින්ගේ කියමනක් Peace is not the absence of war but the presence of justice කියලා මාටින් ලූතකින් කිව්වා. සාමය කියන්නේ යුද්ධේ නිමාවක් විතරක් නෙවෙයි යුක්තියේ ඉටුවීම කියනකයි සාමය කියලා කිව්වා. නමුත් යුක්තිය අපි දැක්ක නැහැ සාමයෙන් අපි සාමය දිනාගත්තායි කියලා කිව්වා. ඒක නිකන් ප්‍රෝඩාවක් විතරයි. අපි යුද්ධය දිනාගත්තා. තවත් කියමනක් තියෙනවා You win the war but lose the battle. That is what happened to the Rajapaksa family. So therefore it is important. I know අපේ කුතහස්ත දේශපාලන නායකෙක් තමයි හිටපු අග්‍රාමාත්‍යතුමා. අපි හිටපු ජනාධිපතිතුමා. එතුමාගේ අරලියගහ මන්දිරයේ කතාවේම කිසිම වරදක් දැක්කේ නැහැ. එතුමාගේ කතාවේ කිසිම වරදක් තිබුණ නැහැ. නමුත් එතුමාගේ කතාවෙන් පස්සේ කතා කරපු අය. ඒ කරපු කුපිත කිරීම උඩ තමයි මේ සිද්ධිය සිදු වුණේ. එතුමාගේ වැඩිමහල් සහෝදරයා චමල් රාජපක්ෂ මැතිතුමා මේකට සාක්ෂි දරයි කියලා මම හිතනවා. මේක ඇත්තටම විශාල අපරාධයක්. ඒ සිදුම වී වළක්ව ගන්න තිබුණා. ඒ වගේම බලන්න මේ දේශබන්දු තෙන්නකෝන් කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා එතුමා පොලිස්පතිතුමාට දොස් කියනවා. පොලිස්පතිතුමා එතුමාට දොස් කියනවා. ආරක්ෂක ලේකතුමාගේ නමත් එකට පටලව ගන්නවා. මේ මොන විකාරයක්ද මේ? මං අද වළනකොට අර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්
remember you have 2 more minutes on remember
අග්‍රවිශ්වකාරතුමාට ලියුමක් යවලා දිනවා අපේ මහේස්ත්‍රාත්වරුන්ට දොස් කියලා. මහේස්ත්‍රාත්වරුන්ගෙන් මේ තහනම් නියෝගෙ ඉල්ලුවාම දුන්නහැල්ලු. මේ උද්ඝෝෂණ පැවැත්වීම නවත්තන්න. එහෙ උඩ අග්‍රවිශ්වකාරතුමා ලියලා තියෙනවායි කියලා ආරංචි අපිට මේ දැන් අද පොත්පතක පළවෙලා තිබෙනවා. ඒ අග්‍රවිශ්ව කුමාර අග්‍රවිශ්වකාරතුමා ඉල්ලලා තියෙන නීතිපතිතුමාගෙන් මේ අධිකරණයට මේ කන්ටෙම්ප්ට් කේස් එක අපහාස කිරීමේ නඩුවක් දාන්නයි කියලා මේ ලේකම්තුමාට. මේ වගේ මේ වකවානුවේ දැන් කර කියාගන්න බැරුව එක එක්කෙනා එක එක්කෙනාට වරද පමුණු මේ වැඩ පිළිවෙල තමයි යන්නේ. මේකෙන් තව තවත් අපි අපේ දැන් මේ නූතන අරගලයේ යෙදී සිටින මේ මතු පරම්පරාවට දෙන්නේ වැරදි පූර්වාදර්ශයක්. ඉතින් ඒකෙන් අපි වැළකෙන්න ඕනේ. මන්නම් හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතරේ අපි අලුත් එකඟත්වයක් ඇති කර ගනිමු. ඈ මං දැක්කා මේ අපේ ඊයේ අපේ නියෝජ්‍ය කතානායකතුමා තේරෙන ඒ ඡන්දේදී 109ක් ලැබුණා. ඊට පස්සේ
අනිත් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන් දැන්
ඡන්ද 10 පරතරය කුමක්ද වුණේ? මේ ලොබිය දැක්කම දැක්කා. මේ ඇමති කට්ටවලට වග බලාගෙන ඉන්න අය තමයි ඒ 10 දෙනා. ඇමති කට්ටවලට ඌමනාවෙන් තමයි එහෙ වැඩි ඡන්ද තවත් 9ක් විතර ලැබුණේ උතන. ඒකයි උනේ. ඉතින් ඔය ඇමති කට්ට බලන් ඉන්න අයට ඇමතිකම් දීලා මේකෙන් බේරුමක් කරගන්න බෑ. ඒක තේරුම් ගන්න කිසිම බහුතරයක් ඕනෑම බහුතරයක් ගත්තට තේරුමක් නෑ. ඒක සම්පූර්ණයෙන්ම මහ පොළුවේ මේ මහ පාරේ ඒක ව්‍යර්ථ වෙලා ඉවරයි. ඒ ආපස්සට අපිට දුන්නු ජනවරම මේ 225 දෙනාටම ලැබිලා තියෙන ජනවරම ආපස්සට හරවලා ඉවරයි. ජනතාව ඉතාම පිළිකුලෙන් බලන් ඉන්නවා. අපි මේ කරන කතා දිහා. එහින්දා කරුණා කරලා සංස්කෘතියක් අදයි නම් පටන් ගනිමු. මන්ත්‍රීවරු පිළිබා ගැනීමෙන් ඇමති තම් දෙන්නේ නැතුව අපි එකට කටයුතු කරමු. එතුලින් රට ගොඩ නගමු කියලා කියමින් මම කතාව සමාප්ත කරන ස්තුතියි.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු ජගත් සමරවික්‍රම. එම්නම් ගරු රත්නසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමනි, බෙදිලා වැමිලා තිබ්බ රට යලිත් එක්සේසත් කරලා මේ රටට නිදහස ලැබිලා වසර 13ක් ගත වෙන මේ මොහොතේ ඒ රට නිදහස් කරලා ඒකීය කරන්න දායක වුණු එවකට හිටපු ජනාධිපතිතුමාටත්, එවකට හිටපු ආරක්ෂක ලේකම්තුමාටත්, විවිධ හමුදාපතිවරුන්ටත්, ඒ වගේම ඒ වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ටත්, සදාකාලික ආබාධ තත්ත්වයට පත්වලා ඉන්න රණවිරුවන්ටත්, ඒ වගේම ඒ සඳහා දායකත්වයේ දුන්නු සියලුම රණවිරුවන්ටත් මගේ ප්‍රණාමය මම මුලින්ම පුද කරන්න කැමතියි. අවුරුදු 13කට පෙර එසේ බේරාගත් රට නැවතත් විනාශ වෙමින් පවතින මොහොතක තමා අපට මේ විවාදයට සහභාගී වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මේ දක්වා කිසිදු වරදක් කරලා නැති මගේ හෙට්ටිපොළ තිබ්බ කාර්යාලය සහිත නිවස මේ ව්‍යසනයේ විනාශයට පත් වුණා. එතන මට කිසි ගැටලුවක් නැහැ. මම තෙරුවන් සරණ ගිය යම් අවබෝධයක් ලබාගත් බෞද්ධයෙක් හැටියට අනිත්‍ය ජීවිතේ ඉක්ුත් ආරගෙන ආපු අපට භෞතික දේවල් අනිත්‍යයි. ඒක අපට හිතා දාගන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. නමුත් අපට ගැටලුවක් තියෙනවා. ඇයි එහෙම කළේ? කවුද එහෙම කළේ? මොකද්ද හේතුව? මොකද්ද ඒකෙන් අරගෙන ලැබෙන සහය කියන එක මට අදටත් තේරුම් ගන්න බෑ. මේ ආව පිරිස දිහා බලපුවාම ඒ රූප රාමු අපි ළඟ තියෙනවා. බොහෝ දේශපාලන පක්ෂවලට අයිති අය මෙතන ඉන්නවා. ඒ පක්ෂයක නමක්වත් මම කියන්න කැමති නෑ. නමුත් මට තියෙන ගැටලුව, මම නිර්භයව කියනවා, එක රුපියලක් හොරකම් කරපු කෙනෙක් නෙවෙයි, එක රුපියලක් කොමිස් මුදලක් ගත්ත කෙනෙක් නෙවෙයි, කොන්ත්‍රාත්තුවක් කරපු කෙනෙක් නෙවෙයි, ඒ වගේම වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවක් කිසි දෙයකට සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි. එහෙම කෙනෙකුගේ ඒ පුද්ගලික උපයාගත් දේ එහෙම විනාශ කිරීමෙන් ලැබුණු ඵලය කුමක්ද? මේක අරගලයේ කොටසක්, එහෙම නැත්නම් මේක හුදෙක් දේශපාලනික, මගේ සාමාන්‍ය අවබෝධය මේක දේශපාලනික යම් ආකාරයක සිදුවීමක් හැටියට තමයි ගණන් ගන්නේ. අරගලයටත් මුවාවෙමින් සිද්ධ කරපු ව්‍යසනයකට කෙසුවත් ඒ සම්බන්ධයෙන් මට එතරම් දුකක් නෑ. හැබැයි අපිට දුකක් තියෙනවා. ඒ තමයි රට තව තවත් ක්‍රමයෙන් අගාධයට පත්වීම සම්බන්ධයෙන් මේ රට ගොඩ ගන්න බැරි තත්ත්වයට විනාශ වෙමින් තියෙන්නේ. මම හිතන අපට වගකීමක් තියෙනවා. මේ රට අද වෙනකොට ඉතාමත් ව්‍යසනකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ රටට ඉතාමත් ඉක්මනින් දවසක්වත් ගත කරන්න නැතුව සාමය යලිත් අවශ්‍යයි. මොකද අපි විදේශ විනිමය පැත්තෙන් දැවැන්ත අර්බුදයක ඉන්නවා. විදේශ විනිමය ටිකක් හොයාගන්න, ණය මුදලක් ගන්න, දේශපාලනික ස්ථාවරභාවය හා මේ සමාජය තුළ සාමය ඇතිවීම අවශ්‍යයි. මේ වගේ ගිනිදැල් මැද්දෙන් ගත කරන රටක්, ගිනිදැල් සහිතව ගත කරන රටකට කිසිදු රටක් විදේශ මුදල් ප්‍රමාණයක් ණයට දෙන්නේ නැහැ. අපේ ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමනි, ඒ නිසා ඒ වෙනුවෙන්, ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අලමුදල වැනි ආයතන අපට ණය දෙන්නේ නැහැ මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක් තියෙන රටකට. ඒ වගේම අර විපක්ෂෙනු කිව්ව අපි ණය බේරන්න බෑ කියලා ප්‍රසිද්ධියේ කිව්ව රටක් අගමැතිතුමා නෙමෙයි, කවුරු ආවත් ප්‍රායෝගිකව මේ රටට ණය මුදල් අරන් විදේශ විනිමය හොයා ගැනීමේ හැකියාව දැන් ක්‍රමෙන් අඩු වෙගෙන යනවා. ඒ අතරේ අපට යම් යම් තොරතුරු ලැබෙනවා. දැන් කොළඹ වරායට එන නැව් ප්‍රමාණයත් ක්‍රමයෙන් අඩු වෙමින් ඒවත් වෙනත් වරායවල් කරා රැගෙන යාමේ සැලැස්මක් උපායක් තියෙන බවටත් මේ වෙනකොට තොරතුරු තියෙනවා. මේ තමයි අපි මේ සියලු දෙනාට මේ රටේ සිටින මේ ව්‍යසනකාරී තත්ත්වයට අපි මං හිතන්නේ අතිවිශාල පිරිසක් වගේ කියන්න ඕන. වැරදිකාරයෝ ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම මුලින්ම මේ ආර්ථික ව්‍යසනය ඇති කරපු මේ ආර්ථිකමය පීඩනය ඇති කරපු සියලු දෙනා මේකට වග කියන්න ඕන. ඒ හරහා අරලියගහ මන්දිරයේදී
උතුමාට
මේකට උත්තේජනයක් ඇති කරපු අය මේකට
වග කියන්න ඕන.
අරලියගහ මන්දිරයේ ඉඳලා මේ පිරිස ගෝල් ෆේස් එකට යනකොට ඒක වැළැක්වේ නැති සියලු දෙනා මේකට වග කියන්න ඕන. ඒ වගේම අරලියගහ මන්දිරයේ ඉඳලා ගිහිල්ලා යම් ප්‍රහාරයක් එල්ල කරා නම් ඒ අය මේකට වග කියන්න ඕන. ඒ අයත් වැරදි. ඒ වගේම බොහෝ තැන්වලට ගිහිල්ලා මේ නිවාස පොච්චලා දීපල විනාශ කරලා මේ මහා ව්‍යසනයක් ඇති කරන්න උත්තේජනයක් ඇති කරපු සියලු අය මේකට වැරදි. විපක්ෂයේ ඉඳලා වෙන්න පුළුවන්, ආණ්ඩු පක්ෂයේ ඉඳලා වෙන්න පුළුවන්, මේකට යම් උත්තේජනයක් ඇති කළා නම් ඒ සියලු දෙනා වැරදි. මම පැහැදිලිවම චෝදනා කරනවා මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් මේකට උත්තේජනයක් දුන්නා, කලාකරුවෝ මේකට උත්තේජනයක් දුන්නා, සමහර නීතිච්ච සංගම් මේකට උත්තේජනයක් දුන්නා. අපි දැනගත්තා මේවා ඔක්කොම සමාජ ජාලවල තියෙනවා. මෙහෙම මේ රට හදන්න බෑ. මම හිතන්නේ විපක්ෂය ආණ්ඩු පක්ෂය අපි ප්‍රාර්ථනා කරනවා. මං හැමදාම කිව්වේ විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවක් හදාගමු. හැම පක්ෂයක්ම නියෝජනය කරලා ආණ්ඩුවක් හදලා වැඩපිළිවෙලක් හදලා ජනාධිපතිතුමාට දෙමු. ජනාධිපතිතුමා කැමතුණත් නැතත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට තමයි වගකීම තියෙන්නේ. අපි දේශීය වශයෙන් ගත්තොත් රාජ්‍ය ආදායම වැඩි කරගෙන වියදම් අඩු කරලා මේ හිගයට යම් ආකාරයක මුණ දෙන වැඩපිළිවෙලක් හදාගතිය යුතුමයි. විදේශ විනිමය ලැබීම් වැඩි කරලා ගෙවීම් අඩු කරලා මේ විදේශ විනිමය අර්බුදය අපි ඩොලර් මිලියන 100 මම ඊයේ අගමැතිතුමා කියනවා මම අහගෙන හිටියා. මේ අගමැතිතුමා පත්වීම මේ සම්බන්ධයෙන් අපිට ගැටලු තියෙනවා. අපි පූර්ණ එකඟතාවයක් නැහැ. නමුත් මේ වෙලාවේ අගමැති ධූරය අරන් කවුරු හෝ ආණ්ඩුවක් කළ යුතුයි, නැත්නම් රට ව්‍යසනයට පත් වෙනවා. ඩොලර් මිලියන 160ක් වෙනත් දෙයකට දුන්න දෙයක් අපිට ඉන්ධන වලට පාවිච්චි කළ හැකිද කියලා බලන තත්ත්වයට අපි පත් වෙලා. මේක අපට විසඳුම නෙමෙයි. ඒ නිසා ණය මුදලක් හුදෙක් මිලියන 200ක් 150ක් මේ වෙලාවේ අපට වැදගත්. නමුත් මේක විසඳුම නෙමෙයි. ඒ නිසා ඉතාමත් පික්මණින් විදේශ විනිමය ලැබීම් වැඩි කරලා ගෙවීම් අඩු කරලා මේ විදේශ විනිමය අර්බුදය විසඳන වැඩපිළිවෙලක් අපි හදාගත යුතුයි. මේකට
වැඩපිළිවෙලක් තියෙනවා.
හැබැයි මගේ අදහස මේ පාර්ලිමේන්තුවේ මේ පළදායි සාකච්ඡාවක් මේ වෙනුවෙන් නැහැ. මේ වගේ මේ වෙනුවෙන් හොඳ සැලැස්මක් නැහැ. ඒ නිසා අදටත් මම විශ්වාස කරන්නේ මේ අපි දේශපාලන අර්බුදය විසඳා ගන්න දඟලනවා විනා මේ අර්බුදයට හේතුපාදක වූ ආර්ථික ව්‍යසනය වළක්වා ගන්න කිසිදු වැඩපිළිවෙලක්, කිසිදු යෝජනාවක්, කිසිදු සැලැස්මක් නැහැ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ සමස්ත පාර්ලිමේන්තුව පරිවර්තනය කරන්න මේකට වැඩපිළිවෙලක් හොයන තැනට එන්න, මේකට සැලැස්මක් හදන තැනට එන්න. එහෙම නැත්නම් ඊළඟ තව සතියක් දෙකක් ඇරලා මට නම් හිතෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න එක කිසිදු පළක් නැහැ කියලා. එදාට මම සමහරලාට ඊළඟ පාර්ලිමේන්තුව ආරෙදි වෙන්න පුළුවන් තීරණයක් ගන්න ඉඩ තියෙනවා. අපට ප්‍රයෝජනයක් තිබිය යුතුයි අපි මේ ගෙවන කාලෙන්. ඒ නිසා වැඩපිළිවෙලක් හදාගමු. ඒකට සමස්ත පාර්ලිමේන්තුව දායක වෙන්න කෙන ඉල්ලීම කරමින් මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා, ඔබට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
මන්ත්‍රීතුමනි, ඇත්තටම මම මගේ කතාව පටන් ගන්න කල්පනා කරපු විදිහට නෙවෙයි මේ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ රජසේකර මන්ත්‍රීතුමා කියපු කාරණාව සම්බන්ධයෙන් මම නම් 100% එකඟයි. අපි දැන් මේ සිදුවීම් සිදුවෙලා සති ගණනාවක් සිදුවෙලත් අවසන් වෙලත් මේ වෙනතුරුම මේකට විසඳුමක් සෙවීම සඳහා කතා කරනවට වඩා මේවා පිළිබඳ එහාට මෙහාට බැන ගැනීම, දෝෂාරෝපණය කිරීම, විවේචන කර ගැනීම පමණයි සිදුවලා තිබෙන්නේ. ඉතින් ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේකද? ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ ඇති වෙලා තියෙන අර්බුදයෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියලා කතිකාවක් ඇතිවීම. ඒකට විසඳුම් සෙවීම. ඉතිහාසයේ බොහෝ දේවල් වෙලා තිබෙනවා. ඉතිහාසයට බැනලා, ඉතිහාසයට දොස් කියලා වර්තමානයේ ජය ගන්න පුළුවන් කියලා අපි හිතන තත්ත්වයට පහතට ඇදගෙන වැටීම තමයි මේ සියලුම අර්බුදවලට හේතුව කියලා මම හිතනවා. අලුතින් හිතන්නේ නැහැ. බලන්න දැන් මැයි 9 වෙනිදා මොකක්ද උනේ? මැයි 9 වෙනිදා ඇතිවෙච්ච සිදුවීම හරහා මුළු රටම ගිනිගත්තනේ. අපිට මතක් වෙන්නේ අර කළු ජූලිය වගේ අවස්ථාවක්. එක මොහොතකින්, එක සිද්ධියකින් ඒ ගෝල්පේස් අරගලයට පහර දෙන්නට පැමිණියායි කියන සිද්ධිය පදනම් කරගෙන මුළු රටම ගිනිගෙන අද මේ රට පිළිබඳව තියෙන විශ්වාසය එහෙම පිටින්ම බිඳ වැටලා තිබෙනවා. අපි කියන්නේ මේ අවාසනාවන්ත තත්ත්වය නිර්මාණය වුණේ වගකීම් විරහිතව අරලියගහ මන්දිරෙන් එළියට ඇවිල්ලා ගෝල්පේස් පිට්ටනියේ සාමකාමී උද්ඝෝෂණයක් ඇදලා හිටියේ අයට පහර දීම නිසා කියන එක දැන් රට දන්නවා. හැබැයි ඒකේ ප්‍රතිඵලය අනිත් පැත්තට ගියා. ඒක තමයි රටේ ගිනිදල් ජාලාවක් මතුවෙලා අපි ආයෙ අවුරුදු ගණනාවක් රට ආපස්සට ගිහිල්ලා තිබෙනවා. මම විශ්වාස කරන්නේ මේ සිද්ධිය ඉතාමත් දරුණු සිද්ධියක්. විශේෂයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනයට ලක් වුණා. රාජ්‍යසභා සභාපතිතුරු දෙදෙනෙක් මගේ මතකයේ හැටියට ඝාතනයට ලක් වුණා. පොලිස් නිලධාරීන් කීප පොලිස් නිලධාරියෙක් ඝාතනයට ලක් වුණා. ඒත් එක්කම සාමාන්‍ය පුරවැසියන් තවත් 6-7 දෙනෙක් ඝාතනයට ලක් වුණා. විශාල පිරිසක් තුවාල ලැබුවා. දේපළ මම හිතනවා කෝටි 2000ක් විතර මහා විනාශයකට ලක් වෙලා තිබෙනවා. ඉතින් අපි තව දුරටත් මේ පිළිබඳව කතා කරමින් විවේචනය කරමින් සිටනාට වඩා ප්‍රතිඵලදායක දෙයකට අවතීර්ණ වෙනවා නම් මොනතරම් හොඳද කියලා මම හිතනවා. මොකද හේතුව අපේ කුමාර වෙල්ගම් මැතිතුමාට පහර දුන්නා. ඒකත් කියන්න ඕනේ. එතුමා තාමත් රෝහලේ. ඒ වගේම සුජිත් පෙරේරා මැතිතුමාට අකටබ්බයක් වුණා. එතුමා නොකිය හිටියට. ඉතින් ඒ වගේ සිදුවීම් ගණනාවක් සිදු වුණා. ඉතින් මම හිතනවා මේ සිදු යලි ඇති නොවෙන්න ඕනේ. මොකද මේවා නීතියේ ආධිපත්‍ය කවුරු හරි අතට ගන්න හදනවා නම් එතන යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. අපිට යුක්තිය ඉටු කරන්න නම් මම විශ්වාස කරනවා නීතිය ආධිපත්‍ය ශක්තිමත් කරන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක පුරවැසියාගෙන් පුරවැසියාට වෙනස් විය යුතු නැහැ. අවස්ථාවෙන් අවස්ථාව වෙනස් විය යුතුත් නැහැ. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම කාටත් සාධාරණව ඉටු කරන්න කියලා මම කියනවා. මොකද එකක් විපක්ෂ නායකතුමා ගෝල්පේස් පිටියට ගියාම එතුමටත් පහර දෙන්න අවස්ථාව දැක්ක අපි රූපවාහිනියේම ඔබතුමාලා දකින්න ඇති. ඒ නිසා ඉතාමත් බරපතල තත්ත්වයක්. ඉතින් මම විශේෂයෙන් කියන්න කැමති දැන් මොකක්ද අපි කරන්නේ? දැන් අරගලකරුවන් පමණක් නෙමෙයි මුළු රටම මේ කියන අර්බුදය යථාර්ථය අපි තේරුම්ගෙන නැහැ. මම විශ්වාස කරනවා තාම තේරුම්ගෙන නැහැ. අද අපිට තියෙන දේශපාලන අස්ථාවරත්වයක්, අද අපිට තියෙන ආර්ථික බිඳවැටීමක්, මුදල් හිගයක් අගමැතිතුමා කියන හැටියට ඉදිරි සති කීපය තුළ දැවැන්ත ලෙස අපේ අර්බුදය වැඩි වෙනවා. දැන් බලන්න කොළඹ නගරය දිහා කිව්වහම එක පැත්තකටින් බයකුත් හිතෙනවා. ඇයි? කොළඹ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන ජනතාව පාවිච්චි කරන්නේ ගෑස්. උයන්නේ පිහන්නේ දෛනික කටයුතු කරන්නේ. මේ ගෑස් හිගේ සති ගණනාවක සිට ඉදිරියට ඇවිල්ලා අද වෙනකොට මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරන ගෑස් ටික දෙන්න කියලා. තෙල් වලටත් වඩා එහා ගිහිල්ලා ඒක. එතකොට ඇතිවන පීඩනය හරහා පාරට බැහැලා අරගල කරන්න පටන් ගත්තොත් කොළඹ නගරයේ එහෙම් පිටින්ම අක්‍රිය වෙනවා. ඉතින් මේක පාලනය කරගන්න අපි කඩිනමින් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා තාමත් කතිකාවක්වත් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අද මේ අර්බුදය ගැන අබමල් තේනක හැඟීමක් තිබෙනවා නම් අපි මේ අවාසනාවන්ත තත්ත්වයට අවදුරටත් ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරන්නේ නැති වෙයි කියලා මම හිතනවා. මොකද මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපිට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම අපිට තියෙන්නේ තෙල් අර්බුදයක්. පෙට්‍රල් ටික නැහැ, ඩීසල් ටික නැහැ. අපිට තියෙන ගෑස් අර්බුදයක්. අපිට තියෙන්නේ විදුලි බලය පිළිබඳව ප්‍රශ්නයක්. අපිට තිබෙන පොහොර ප්‍රශ්නයක්. ජීවන වියදම් වැඩිකමේ ප්‍රශ්නයක්. මූලික ප්‍රශ්න හතරක් පහක්. ඉතින් මේවට ඇයි මේ අලුතෙන් ඉඳන් අගමැතිතුමා පත් වුණා? කැබිනට් ඇමතිවරු කීපණෙක්වත් වුණා, ආණ්ඩුවක් තියෙනවා. දැන් අපි හිතනවා මේ ප්‍රශ්න කීපය සඳහා විසඳුමක් නැත්තම් ඉදිරියට ක්‍රියාත්මක කරන සැලසුමක්වත් අපි දන්නේ නැහැ. අපි ලබන සතියේ හම්බ වෙමු, එන සතියේ හම්බ වෙමු කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ මූලික ප්‍රශ්න ටික විසඳන්න. මේ කියන ප්‍රශ්න හතර පහ විසඳුවා නම් රටේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා නෙමෙයි, අඩු ගානේ දැවෙන ප්‍රශ්න කීපයකට හරි උත්තරයක් හොයාගන්න අවකාශයක් ලැබෙනවා. නමුත් මම දැක්කේ නැහැ මේ ප්‍රශ්න විසඳීම සඳහා තව හම්බ වෙලා කතා කරනවත් දැක්කේ නැහැ. මම දැක්ක අද උදේ අගමැතිතුමා කියනවා ලැබිච්ච ගෑස් ටික බෙදා හරින්න කියලා. මුහුදේ තියෙන නැවේ තියෙන ගෑස් ටික බෙදා හරින ක්‍රමවේදය පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමට කිව්වහම ඒ මිනිස්සු අද උදේ වෙනකම් මුකුත් කරේ නැහැ කියනවා. මේක අපිට කියලා හරියනවද? ඒකටනේ අලුත් අගමැති කෙනෙක් පත් කරේ. ඒකටනේ මේ අලුත් ඇමතිවරු පත් කරලා තිබෙන්නේ. ඒ අය හැම විනාඩියකම මේ ප්‍රශ්නේ විසඳීම සඳහා මැදිහත් නොවෙනවනම් මොකටද එහෙම සත්සාවල සභාපතිවරු පත් කරගෙන තියාගන්නේ? ලිට්‍රෝ ගෑස් සමාගම රජයේ ආයතනයක්. ඒ ආයතනයේ මේ ගෑස් අර්බුදය විසඳාලීම සඳහා නෙමෙයි, ලැබිච්ච ගෑස් ටික බෙදා හරීම සඳහා හැම මිනිත්තුවක්ම පාවිච්චි කරලා ලැබිච්ච ටික බෙදා හරලා ප්‍රශ්නේ අඩු කරගන්න උත්සාහ කරනවා වෙනුවට අද උදේ වෙනකන් මේ පිළිතුර පියවර ගත්තේ නැහැ කියලා අගමැතිතුමා යෝජනා කරන අපි කෝපයකට ගෙනලා ප්‍රශ්න කරන්න කියලා වාර්තාවක් යනවාද කියලා. ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. මිනිසුන් මේ ප්‍රශ්නවලට උත්තරයි බලාපොරොත්තු වෙන කියනක පැහැදිලිව කියන්න ඕනේ. කරුණා කරලා මේ මූලික ප්‍රශ්න පහට හයට ගන්න පියවර අපිට කියන්න. අපි හැමති අපිට පුළුවන් හැටියට ඒකට දායකත්වය දක්වන්න. දැන් මේ ගෝඨාගම ඉන්න අරගල කරුවන් පමණක් නෙමෙයි රටේම ජනතාව ඉල්ලනවා රාජ්‍ය ප්‍රතිසංස්කරණයක්. ඒ වගේම මෙවැනි දෙයක් අපිට පේන්නේ නැහැ. ඇයි අපිට ඉක්මනින්ම ගේන්න බැරි මේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ටික? විසියක්වැනි සංශෝධනය ගේන්න කියලා කියනවා. ඇයි මේක පක්ෂ දෙක ආණ්ඩුව මේ හැමෝම විපක්ෂයේ මේගොල්ලෝ එකතු වෙලා විසියක්වැනි සංශෝධනය වහාම ගෙනලා සම්මත කළ රටට පෙන්වන්න බැරි අපි ඔන්න ප්‍රතිසංස්කරණයට අවතීර්ණ වුණා කියලා. ඒක තාමත් න්‍යාය පුස්තකයේ ඇතුලේ ගිරවලා දඟලනවා. දැන් දවස් කීයක් මේ 9 වෙනි 10 වෙනි දවස අපි කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය ප්‍රතිසංස්කරණ 21 වෙනි සංශෝධනයේ පමණක් නෙමෙයි. අද බලන්න ඒකාබද්ධ වැඩපිළිවෙලක් ගැන කතා කරනවා. මේක මම විශ්වාස කරන මුලසන ආරම්භ මන්ත්‍රීතුමනි ගෝල්ඩන් ඔපචුනිටි එකක්. ඇයි? අරගලයකින් පස්සේ හැමෝම කල්පනා කරනවා ඉක්මනින් මේ රටේ වෙනස්කම් කළ යුතු මේ පෙනෙලා දෙන කාරණා විසඳන්න ඕන කියලා. එතකොට දේශපාලන මතයට වඩා මිනිසුන්ගේ අරගලය මිනිසුන්ගේ හඬ
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තිබෙනවා.
මිනිසුන්ගේ හඬ ඉක්මංගල ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. එහෙනම් මිනිසුන්ගේ හඬට අහුම්කන් දෙනවා නම් අපි එක විනාඩියක්වත් පහු කරන්නේ නැතුව ඇයි අපිට බැරි කතානායකතුමා මුල් වෙලා හරි දැන් පක්ෂයෙන් කරන්නේ නැත්තම් ආණ්ඩුව කරන්නේ නැත්තම් අඩුගානේ අපි ඉල්ලා සිටින කැමැති කතානායකතුමා මුල් වෙලා හරි මේ ප්‍රතිසංස්කරණ ටික පාර්ලිමේන්තුවට ගේන්න. අපි උදේ රැස් වෙලා පහුවදා උදේ වෙනකන් හරි කතා කරලා මේ ටික ගෙනාවත් මිනිස්සු විශ්වාස කරයි අපි මොනවා හරි කරන්න උත්සාහ කරනවා. දැන් කියන්නේ මුන් එකතු වෙලා කතා කරනවා ආය යහපව යනවා කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒකයි මේ පාර්ලිමේන්තුවට දෝෂාරෝපණය කරන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා මේ ගෝල්ඩන් ඔපචුනිටි එක පාවිච්චි කරන්න ඕනේ කියලා. තවදුරටත් මේ ප්‍රශ්නවලට පැලස්තර අලවන්න එපා. ඒවායින් විසඳුම් ලැබෙන්නේ නැහැ. මං ඉල්ලා සිටින කැමැති අපිට තියෙන ඩොලර් හිගය. මේ ඩොලර් හිගයේ මගහරවා ගැනීම සඳහා අපි මොකද්ද කරන්න තියෙන්නේ? පළවෙනි කාරණේ මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපිට විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් නෙවන මුදල් ටික එවන්නේ නැහැ. ඇයි? ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ. රටේ වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය ගොඩනගන්න අපි හැසිරෙන්න ඕනේ. ක්‍රියා කරන්න ඕනේ. දෙක සංචාරකෝ අය සෑහෙන කාලයකට එයි කියලා හිතන්න අමාරුයි. රටේ දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. මේ ගිනි ගන්න දේශයකට එන්න බඩගිනි ඉන්න උන් කැමති නැහැ. ඒක අපි හදන්න තිබෙනවා. ඒත් එක්කම අපනායන ආදායම් වැඩි කරගන්න මොනවද කතා කරලා තිබෙන්නේ? කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. විදේශ ආධාර කොහොමද අපිට ලැබෙන්නේ? ස්ථාවර ආණ්ඩුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ අපිට විශ්වාසය තියෙයිද? ඊයේ වෙනකොට රට බංකොලොත් තත්ත්වයකට ගිහිලා තිබෙනවා. එතකොට අපිට මේ මේ සඳහා මේ තියෙන විසඳුම් හතර පහ අපි හදාගන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. එතකොට අපි අහන්නේ මේක විසඳා ගැනීම සඳහා ණය ප්‍රතිසංස්කරණ ප්‍රතිව්‍යවගත කරන්න මූල්‍ය වෙළඳපොලට අහපව් ගිහිලා අපි කතා කරන්න මොකක්ද රටේ ලෝකෙ පිළිගත්ත වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න අපි අනුගමනය කරපු මාර්ගය මේ දවස් හතර පහ තුළ කිසි දෙයක් කරලා නැහැ. අඩු ගානේ ණය ප්‍රතිව්‍යව ගත කිරීම සඳහා විශේෂඥ දැනීම තියෙන කණ්ඩායමක් පත් කරා කියලා මේ පාර්ලිමේන්තුවට වාර්තා කරලවත් නැහැ. ඒක අපි බංකොලොත් කියන පැහැදිලිනේ මම විතර කරන කතාවකට. එතකොට ඒ නිසා මම කියනවා ඉතාමත් නරක තත්ත්වයකට අපි ගමන් කරමින් තිබෙන්නේ. මම කියන්න කැමති සමස්ත දේශපාලන ක්‍රියාවලියම මේ මොහොතේ විකෘති වෙලා තිබෙනවා. හැල් වෙලා තිබෙනවා. ඒ නිසා අපි වගකීමකින් යුතුව වැඩ කරන්න ඕනේ. විශේෂයෙන්ම රටේ ජාතික වගකීම ඉටු කිරීම වෙනුවෙන් අපි ලෑස්ති පාර්ලිමේන්තුව තුළ සියලු සහයෝගයන් ලබා දෙන්න. රට ගොඩ ගන්න ඕන. පළමුව රට දෙවනුව දේශපාලනේ. ඒක ඉතාමත් පැහැදිලිව අපි කියන්න කැමති. ඒ නිසා අපි සමගි ජන බලවේගයේ හැටියට මේ අර්බුදය වෙනුවෙන් යම් ආකාරයක දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ ටික ගේනවා නම් ඒ වෙනුවෙන් ජනතාව ගැන හිතලා රට ගැන හිතලා උදව් කරන්න කැමතියි. හැබැයි ඒ උදව් ගන්න මුවාවෙන් කවුරු හරි පක්ෂවල ඉන්න මන්ත්‍රීවරු බිලිවා ගන්න උත්සාහ කරනවා නම් ඒකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒකට ඉඩක් දෙන්න අපි කැමති නැහැ කියලා ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
ස්තුතියි විධායකත්වයට. මිලඟට ගරු සම්පත් අතුකෝරාල මන්ත්‍රීතුමා ඔබට විනාඩි 7ක කාලයක් තිබෙනවා. So you have 7 minutes.
උලසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි පළමුවෙන්ම මගේ ආසනයේ ආබද ආසනයේ පාර්ලිමේන්තු පැමිණි දවසේ ඉඳලාම අසුන්ගෙන හිටපු මේ පාර්ලිමේන්තුවට පැමිණි පළවෙනි දවසේම නවක මන්ත්‍රීවරයෙක් විදිහට දැන අඳුනගත්ත මගේ සහෝදර මන්ත්‍රීතුමා අමරකීර්ති අතුකොරළ මන්ත්‍රීතුමා මිලේච්ඡ ඝාතනයකට ලක්වීම සම්බන්ධව බලවත් කනගාටුව පළ කරනවා වගේම මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඔහු ආරක්ෂා කරගන්නට නොහැකි වීම සම්බන්ධව අපි කාටත් බලවත් කනගාටුවක් තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය 9 වෙනිදා මගේ වියපත් දෙමව්පියන් දෙන්න මරණයෙන් බේරිලා ගැලවුණාට අවුරුදු 50ක් මගේ තාත්තා පොළේ එළවලු වෙලෙන්දෙක් විදියට උපයපු සියලු දේ එකතු කරලා හදපු නිවස ක්ෂණයකින් සුනිසුනු කරා. ඒ කරපු කිසිම කෙනෙක් එක්ක වෛරයක් ක්‍රෝධයක් නැති වුණාට මේ අරගලය ලේ වැගිරීමකට මිලේච්ච තැනකට අරගෙන ගියපු මේ කණ්ඩායම පිළිබඳව අපේ තියෙන බලවත් කනගාටුවක්. මගේ අම්මත් තාත්තත් මමත් මං හිතනවා මේ දේශපාලනේ මගේ මුළු තරුණ කාලයම කැපකරපු කෙනෙක් විදියට අවුරුදු 25ක් 1997 ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදියට දේශපාලනය ආරම්භ කරලා ඒ දේශපාලනේ 25 අවුරුද්දක් ජනතාවගේ මුදල් එක රුපියලක් අයතා විදි රුපියන්න ඒ මුදල් වංචා කරන්න කටයුතු නොකරපු කෙනෙක් විදියට අපේ ප්‍රදේශ නියෝජනය කරන අපේ ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඉන්නෝ. මා විශ්වාස කරනවා අපි ජීවත් වෙන සමාජ පරිසරය සමාජ වටපිටාව පිළිබඳව එතුමාලා සාක්ෂි දරාවි. මැතිවරණ 6ක් ජයග්‍රහණය කරා විරුද්ධ පාක්ෂිකයෙකුට අඩුතරමේ හුවක් කියන්නවත් ජනතාව උසිගැන්වුවේ නැති කෙනෙක් විදියට ප්‍රාදේශීය සභාවේ ඉඳලා මේ පාර්ලිමේන්තුව වෙන තැන දක්වා සදාචාරාත්මක දේශපාලනයක් කරන්න මහන්සි ගත්ත කෙනෙක් විදියට මේ මහ පොළොවේ පුරවැසියෙක් විදියට තවමත් මගේ තාත්තා ජීවත් වෙන අක්කර භාගය හැරෙන්නට එක බිම්මඟලක අයිතියක් නැති කෙනෙක් විදියට මගේ තාත්තා පාවිච්චි කරන යතුරුපැදිය හැරෙන්නට එක වාහනයක යතුරුපැදියක අයිතියක් අපේ පවුලට හෝ මට නැති කෙනෙක් විදියට මා විශ්වාස කරනවා මේ වගේ පාර්ලිමේන්තු තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව වෛරය වපුරන්නට පසුගිය සති කීපයේ තිස්සේම අපි කනගාටුවෙන් වුණත් කිව යුතුයි. සමාජ මාධ්‍ය පමණක් නෙමෙයි මේ රටේ වගකිය යුතු මාධ්‍ය ආයතන කටයුතු කරා. මං හිතනවා එදා ජවිපේ කැඳවීම අනුව එකතු වෙච්ච තරුණ කණ්ඩායම් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80ක පමණ දේපළ නිවාස ගිනිමත් කළ විනාශ කරා විතරක් නෙමෙයි ජීවිත ගණනාවක් උදුරගත්තා. ඒ උදුරාගත් ජීවිත අපට නැවත ලැබෙන්නේ නැහැ. මේ මහ පොළොවේ මහා බරපතල ප්‍රශ්න රාශියක් අර්බුද රාශියක් තියෙන වෙලාවක ඒක නොතේරෙන මිනිස්සු විදියට පහුගිය සති හතරම පහුගිය පාර්ලිමේන්තු වාර හතරම කටයුතු කරා කියන චෝදනාවෙන් අපට ගැලවීමක් නැහැ. මිරිහාන සිද්ධියෙන් පස්සේ අවස්ථා සති හතරක පාර්ලිමේන්තු රැස් වුණා. ඒ රැස්වෙච්ච සති හතරේම විපක්ෂයේ ඉන්න ඔබතුමන්ලා මේක බලේ උදුරා ගන්න මහන්සි ගන්න හැරෙන්නට බලයට පත් වෙන්න කෙටි මාර්ග සොයනවා හැරෙන්නට මේ පිළිබඳව මේ ගැටලුව විසඳීම සඳහා සාධාරණ සාකච්ඡාවකට කොතනවත් අපි දැක්කේ නැහැ මේ පාර්ලිමේන්තු තුල. ජනතාවගේ කෝපය වැඩි වෙන තරමට තමයි ඔබතුමන්ලා කැමති වුණේ. මම මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ මේ වෛරය පාර්ලිමේන්තුවේ රැස් වෙන දිනයක් පාසා මේ සිදුවෙන්නේ ජනතාවගේ වෛරයේ වැඩිවීමක් වෛරයේ වැපිරීමක් පමණමයි. ඊයේ උදෑසන හොඳම උදාහරණය තමන්ගේ නිවාස ගිනි අරගෙන ගිනිගත්ත කණ්ඩායම් රැස්වීමක් ගාවට අපේ මාධ්‍ය සගයින් දෙන්නේ කැමරා අරගෙන ගියාම ඒ කණ්ඩායම් රැස්වීමෙන් පිට වෙන මන්ත්‍රීවරුන්ගේ ඒ ගිනිගත්ත හදවත් ආයෙ ගිනිගත්තා. ඒක ඌමනාවෙන් හදපු මාතෘකාවක්.
ඔබතුමාට විනාඩි 2ක කාලයක් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඉඳලා එක මාධ්‍ය ආයතනයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩුමිලට ඉන්ධන සපයනවා කියන මාතෘකාව සමාජගත කරා විතරක් නෙමෙයි රටේ ජනතාවගේ හදවත්වලට ගිනි අවුලුවා. එමනම් කියන්න ඕන ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තුවට කවුද ඒ අඩුමිලට ඉන්ධන ලබාගත්ත මන්ත්‍රීවරු කියලා. පාර්ලිමේන්තුවේ කෑම වේල පිළිබඳව මාධ්‍යවල කතා කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා අසීමිත වරප්‍රසාද ගන්න කෙනෙක් විදියට මේ සමාජයට පෙන්වලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව වෛරය වපුරුවා. මගේ අම්මා පාර්ලිමේන්තුවේ මම දියුරුන් දින දවසේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අතරම මේ ගොඩනැගිල්ල අතරමං වල ඉන්නකොට රජිම රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමාගේ නෝණ තමයි මගේ අම්මව එක්කගෙන ආවේ. මගේ අම්මා එදා ඒ කෑම වල කෑවෙත් නැහැ. මාදිවල විදුලිය කපන්නේ නැහැ කියලා මුළු රටේම ලයිට් කපනකොට මාදිවල නිවාසවල විදුලිය දෙනවා කියලා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා පිළිබඳව රටේ ජනතාවගේ කෝපය වෛරය වැඩි කරා. කවුද මේ මාධ්‍ය ආයතන සහ මේ වෛරය වපුරන කණ්ඩායම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව මේ වෛරය වැපරුවේ? අපිට මේක නැවත මේ පාර්ලිමේන්තු රැස් වෙන දවසක් පාසා සිද්ධ වෙන්නේ ජනතාවගේ වෛරය කෝපය වැඩි වෙන එක. එනිසාගරු කතානායකතුමාට කියන්නේ මේ පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න ඕනි. පාර්ලිමේන්තුව යම් කාලයකට පාර්ලිමේන්තුව වහලා හරි මේ පාර්ලිමේන්තුවේ විධායක පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරලා විධායක සභාව රැස් කරන්න, කැබිනට් මණ්ඩලයේ සහ අගමැතිතුමා එකතු වෙලා ආංශික කාර්ය සභාවරිය රැස් කරන්න. හැමදාම උදේට ඔබතුමන්ලගේ ඉන්නවා මාධ්‍ය ආයතන නියෝජනය කරන ඒජන්තවරු ටිකක්. හැමදාම මාධ්‍ය ආයතනවල කියන පණිවිඩය මෙතනට ඇවිල්ලා කෑ ගහලා කියලා තමන්ගේ වොයිස් කට් එක මාධ්‍ය දාගෙන රටේ ගිනි අවුලවනවා. අද ඔය ඒ මහත්තුරු නෑ මෙතන. උදේට මාධ්‍ය ආයතන වලට අවශ්‍ය දේ කතා කරලා ගිනි අවුලලා ඉවරලා පාර්ලිමේන්තුවෙන් යනවා. ඒ නිසා පිල්ලනවා මේ අපරාධය නැවත නැවත වෙන්න දෙන්න එපා.
මුත්මයි කාලය අවසන් දැන්
ආංශික කාරක සභාව විධායක සභාව රැස් කළා. ඒ සඳහා බලතල දීලා මේ පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනා සියල්ල නැති කළ දාන්න. ඒකට කමක් නැහැ. මේ පාර්ලිමේන්තුව නිවාඩු දීලා මේ පාර්ලිමේන්තුව වහලා මේ ගැටලුව විසඳන්න, විසඳලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, විශ්වාස කරනවා අපි මේ ප්‍රශ්නේ අවසන් නැහැ. මේ ප්‍රශ්නේ අවසන් නැහැ. මේ ප්‍රශ්නේ අවසන් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මේ ගැටලුව විසඳගන්න. භූමි ස්තුති.
ස්තුති ඔබේ දායකත්වයට. அடுத்ததாக கௌரவ இம்தியாஸ் பாகீர் மாக்கார் அவர்கள் உங்களுக்கு 10 நிமிடங்கள் உண்டு.
ஓ ஸ்தூதி சபாபதிமணி
முன்னாடி 10 காலம் තිබෙනවා.
මේ අවස්ථාවේදී මේ උද්ඝෝෂණයන්ට සම්බන්ධව තමන්ගේ ජීවිත අහිමි කරගත්ත සියලු දෙනා, ඒ වගේම වේදනාව විඳපු දේපල හානි කරගත්ත සියලු දෙනා වෙත, ඒ පෞල්වල උදවියෙත අපේ ශෝකය පළ කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ හිටපු අමරකීර්ති අතුකෝලම එතුමා, එතුමා බේරුවල ප්‍රදේශයට සම්බන්ධ කෙනෙක්, එතුමාගේ වෙන්වීම ගැන අපේ ශෝකය ඒ පෞල්‍ය අය වෙත දන්වන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනට මම මේක අවස්ථාවක් කරගන්නවා. මේ මොහොතේ තවමත් බරපතල ලෙස රෝගාතුරව රෝහලේ සිටින අපේ දිස්ත්‍රික් කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන කුමාර් වෙල්ගම මහත්මයාත් මට සිහිපත් වෙනවා. මේ ප්‍රහාරයන්ට ලක් වෙලා වේදනාව විඳින ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. ප්‍රචණ්ඩත්වය කවුරු සිදු කළත් ඒක අපි හෙළා දැකිය යුතුයි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි වැනි ශ්‍රේෂ්ඨ ආගම් හතරකින් පෝෂණය වෙච්ච සමාජයක් තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයන් නිතර නිතර මතුවීම කනගාටුදායක තත්ත්වයක්. රටක් හැටියට ඒ අතින් සෑහෙන කාලයක් තිස්සේ අපි අත්විඳ ඇති ඒ අප්‍රසන්න අත්දැකීම් මම අමුතුවෙන් සඳහන් කරන්නට උවමනාවක් නැහැ. දැන්වත් මේ ම්ලේච්ඡ තිරිසන් සාගත සංස්කෘතියෙන් සමාජයක් ලෙස අපි මිදිය යුතුව තිබෙනවා. මේ ගැන සඳහන් කිරීමේදී අපි අදහන ශ්‍රේෂ්ඨ ආගම්වල එන වටිනා මඟ පෙන්වීම මගේ සිහියට එනවා. ධම්මපදයේ එන නහි වේරෙන ගාථාවමට සිහිපත් වෙනවා. ඒ තුලින් කියවෙන වෛරය ජයගත යුත්තේ අවෛරයෙන්ම වෙන බවට අදහස මට මතක් වෙනවා. කේන්ති ගැනීම් තුළින්, වෛර කිරීම් තුළින් සැනසීමක් ලබා ගන්නට බැරි බව අපේ සියලු ආගම් අපිට උගන්වනවා. හින්දු ආගමේ එන කරුණේ වශයෙන් කරුණාව පිළිබඳ අදහස ඉහළින්ම දක්වනවා. ක්‍රිස්තියානි දහමද ලව්, මර්සි වශයෙන් ප්‍රේමය, කරුණාව ගැන අවධාරණය කරනවා. ඉස්ලාමයේද රහුමා පෙවත් කරුණාව පිළිබඳ සංකල්පය ඉහළින්ම දක්වා තිබෙනවා. මේදී නබිතුමන්ගේ වදන් මට මතක් වෙනවා. භූමියේ සිටින අයට කරුණාව දක්වන්න, එවිට ඉහළින් සිටින දෙවියන්ගේ කරුණාවට ඔබ පාත්‍ර වේවි. මේ නබිතුමන්ගේ වදන්. ඇත්තෙන්ම ගෝල් ෆේස් උද්ඝෝෂණය, ඒ විරෝධය අපේ රටේ උතුරෙත් දකුණෙත් අප කලින් කල දැක ඇති ප්‍රචණ්ඩ තරුණ විරෝධයන් හා සලකන කල වෙනස් මගක් ගත්ත සාමකාමී උද්ඝෝෂණයක් වුණා. එය අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මේ යම් මුහුකුරායාමක් ප්‍රදර්ශනය කරපු අවස්ථාවක් වුණා. මාසයක කාලයක් පැවති මේ උද්ඝෝෂණයට මුළු ලෝකෙම අවධානය යොමු වුණේ එහි තිබූ සාමකාමී බව, අවිහිංසාවාදී බව, නිර්මාණශීලී බව හේතුවෙන්. මේ උද්ඝෝෂණ තුලින් පෙන්වුම් කෙරුණේ තමන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කිරීම. අද ලෝකයේ තාක්ෂණයේ දියුණුවයි. එනිසා එදා ඒ තීරණාත්මක දිනේදී සිදුුණේ කුමක්ද කියා අපට කාටවත් වසන් කරන්න පුළුවන් කමක් නැහැ. මුළු රටත් ලෝකයත් ඒ දර්ශනය සජීවී විදියට දැක්කා. එදා ගෝල්ෆේස් උද්ඝෝෂණයට පැමිණෙමින් සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ පැමිණීම ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන්ම වැළැක්වුවා. එහෙත් අරලියගහ මන්දිරයේ දෙසින් පොල්ලු මුගුරු රැගෙන ඒ පැමිණි පිරිස්වල පැමිණීම වළක්වන්නට නීතිය හා සාමය රැකීමේ වගකීම පැවරී ඇති බලධාරීන් අසමත් වුණා. මේ සිදු වූ දෑගෙන අපි කිසිදු පාර්ශ්වයක් ගැන කරුණු දැක්වීම අවශ්‍ය නැහැ. රටම දැක්ක සිදුවෙච්ච දේ දිනු තාක්ෂණයට පින් සිදු වෙන්නට. දැන් සිදුවේ යුත්තේ වල්කයුත්තන්ගේ වචන හරබ වලින් හෝ කාලයා විසින් මේ සියල්ලෙම උණුසුම නිවී යනු කාලය විසින් මේ සියල්ලේ උණුසුම නිවී යනු ඇතයි සිතමින් උපාය මාර්ග උප්පර වැටියේදීම නොව සාධාරණත්වයේ යුක්තිය ඉටු කිරීම සඳහා නීතිය තරාතිරම් නොබලා නිවැරදිව ක්‍රියාවට නැගීමයි. මෙලෙස අපේ සමාජය නිතර නිතර ප්‍රචණ්ඩත්වයට යාම ම්ලේච්ඡ අශිෂ්ට හැසිරීම් වලට යාම නතර කර ගැනීමේ අවශ්‍යතාව ගැනයි මේ සභාවට මම අවධාරණය කරන්නේ. මේ උද්ඝෝෂණයන් හා සම්බන්ධ ඝාතනයන් වද හිංසා පැමිණවීම් දේපල හානි ගැන සැලකිලිමත් වෙනවා වගේම මේ තත්ත්වයන් නිර්මාණය වීමට මුල් වෙච්ච රෝග නිදානයන්ද අප ඇමතිය යුතුව තිබෙනවා. ඒ මූල හේතුන් අමතන්නේ නැතුව මේ තත්ත්වයන් හොඳින් විග්‍රහ කරගැන්මකින් තොරව මේ තත්ත්වයන් මතුපිටින් පමණක් අමතන්නට යාම නිෂ්ඵල කරුණක් වෙනවා. 50 දශකයේදීත් අපේ සමාජය මේ ම්ලේච්ඡ හැසිරීම් වලට මුහුණ දී තිබෙනවා. 83 අපේ සමාජය මේ අශිෂ්ට ම්ලේච්ඡ අධ්‍යක්ීම් අත්විඳ තිබෙනවා. ඒ අවස්ථාවවලදී
අවධානයට සමාවෙන්න ඔබතුමා කතාවට බාධා කරනවාට නියෝජ්‍ය කතානායකතුමා අසුන් බාර ගන්නවා ඇති.
පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් නීති රීති ආරක්ෂා කරගෙන අපි හැමෝටම සාධාරණයේ ඉටුවන විදිහේ කාර්යභාරයක් ඔබගෙන් සිදු වේවි කියලා අපි තරයේම විශ්වාස කරනවා. ඔබතුමාගේ සුවපැතුම්. ඒ මම කිව්වේ 83 අපේ සමාජයේ මේ අශිෂ්ට ම්ලේච්ඡ අධ්‍යක්ීම් අත්විඳ තිබෙනවා. ඒ අවස්ථාවවලදී අපේ නීතිය හා සාමය රකින අංශවල හැසිරීම් ගැන ප්‍රශ්න මතු වුණා. මේ සිදුවීම් නිසා දකුණේ සිටි උදවිය උතුරටත් උතුරේ සිටි උදවිය දකුණටත් තම නිවාස ව්‍යාපාර කර්මාන්ත දේපල ඇතුළු සියල්ල අත්හැර යාම සිදු වුණා. තවත් බොහෝ දෙනා රට අත්හැරලා සරණාගතයන් ලෙස විදේශ රටවලට ගියා. මේ වර්ගවාදී අරගල වගේම උතුරෙත් දකුණෙත් සිදුවෙච්ච ප්‍රචණ්ඩ තරුණ කැරලි මතු වුණේ ඇයි? ඒවට හේතු මොනවද? ඔවුන් ඒ තත්ත්වයට පත්කිරීම පිටුපස තිබූ අරමුණු මොනවද? මේ තත්ත්වයන් සඳහා පසුබිම් සැකසුනේ කොහොමද? යනාදී ප්‍රශ්න දෙස අප සාධාරණව සිටිය යුතු වෙනවා. සමාජයක් ලෙස අපි දෙසම හැරී බැලිය යුතු තිබෙනවා. අවංකව අපේ රටේ නීතිය හා සාධාරණයේ ඉටුවීම පිළිබඳව නීතියේ ආධිපත්‍ය ගැන ගැටලු තිබෙනවද? වෙනස්කම් වලින් තොරව සැමට සමව සැලකීම ගැන ප්‍රශ්න තිබෙනවද? ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ගැන ප්‍රශ්න තිබෙනවද? සොරකම, වංචාව, මැර බලයට ඉඩදීම වැනි අසාධාරණ තත්ත්වයන්ට ඉඩදී තිබීම ගැන ගැටලු තිබෙනවද? මේ මූල හේතු දෙස නොබලා තත්ත්වයන් දෙස මතුපිටින් බැලීමෙන් පළක් ඇත්තෙම නැහැ. හටපුරා ජනතාව කිසිදු සාම්ප්‍රදායික දේශපාලන බලවේගයන්ගේ මුලපිරීමකින් තොරව වීදි බැස්සේ ඇයි? ගෝල්ෆේස් පිටියට ආවේ ඇයි? තමන්ගේ එදිනෙදා ජීවන අරගලය, පවුල් ජීවිතය වෙනත් කටයුතු අමතක කරලා මාසයකට අධික කාලයක් ගෝල්ෆේස් වල රට ඒ වගේම රටපුරා විවිධ ස්ථානවල නිදි මරමින් අවුවට වැස්සට මුහුණ දෙමින් විශාල කැපවීමකින් අවිහිංසාවාදීව මේ උද්ඝෝෂණ වලට පෙළඹුණේ ඇයි? අපි අවංකව කල්පනා කළ යුතුව තිබෙනවා. මේ ජනතාව නගන හඬ අප තේරුම් ගත යුතුව තිබෙනවා. ආණ්ඩු වෙනස් වුණාම දූෂිත ගනුදෙනු, අයතා පොහොසත් වීම ආදිය ගැන චෝදනා ලැබූ දේශපාලන බලවතුන් නිදොස් කොට නිදහස් කර යැවීම, බුරුතු පිටින් සිදුවීම මෙරටේ ජනතාව බලාගෙන හිටියා. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා පාර්ලිමේන්තුව බෙලහීන කරලා අධිකරණය, පොලිසිය, මැතිවරණ කොමිෂම ඇතුළු සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විශ්ව සංශෝධනය තුළින් අධිපතිවාදී ග්‍රහණයකට ගැනීම ඔවුන් බලාගෙන හිටියා. විධායක ජනාධිපති බලය පාර්ලිමේන්තුවේ 3-2 බලය විසින් ගන්නා වූ උද්දච්ච, අදුරදර්ශී, දූෂිත තීරණ තීන්දු රට ප්‍රපාතයටත් අගාධයටත් ගෙන යාම ඔවුන් බලාගෙන සිටියා. ගෝත්‍රික පාලනයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම රටේ පුරවැසියන්ට අහිමි කරමින් තිබීම ඔවුන් බලාගෙන සිටියා. අද ඉන්න පරම්පරාව හිස් වචනවලින්, බොරු වචනවලින් ලවට්ටන්න පුළුවන් කමක් නැහැ. රටෙත් ලෝකයේ සිදුවන දෑ ගැන ඔවුන් ඉන්නේ අවදියෙන්. ඔවුන් දැනුවත් ඉවසීමේ මායිමට සීමාවට පැමිණි ඔවුන් ඔවුන් තමන්ගේ හඬ අවදි කරන්නට පටන් ගත්තා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමන්ට උරුම අයිතිය අවිහිංසාවාදීව භාවිතා කරමින් ඔබලා ඒ හඬ තේරුම් ගන්නට උත්සාහ කළේ නැහැ. නවවෙනිදා උදේ සැලසුම් සහගත විදියට පුරුදු ලෙසින් සාම්ප්‍රදායික විදියට
ගර්වන්තිතුමතා මිනිත්තු දෙකක් කාලයක්
බොහොම ස්තුතියි. සාමකාමී හඬ නැගීම උද්ඝෝෂණය මැර බලයෙන් යටපත් කරන්නට මර්ධනය කරන්නට ඔබලා කටයුතු කළේ නීතිය හා සාමය රකින්නට සිටින බලධාරීන් තමන්ගේ අනසකට ගනිමින් බව ජනතාව දැක්කා. මාධ්‍ය මගින් සමාජ ජාලා මගින් සජීවීව දැක්කා. අපේ රටේ ජනතාව පමණක් නොවේ ලෝකයක් දැක්කා. තවදුරටත් රටත් ලෝකයක් මුලා කරන්නට හදන්න එපා. වරක් දින 52ක කුමන්ත්‍රණයකින් බලය ගන්නට හැදුවා. ඒ කුමන්ත්‍රණයේදී පාර්ලිමේන්තුව තුළ සිදුවෙච්ච හැසිරීම වැනි හැසිරීමක් අපි එදා 9 වෙනිදා අරලියගහ මැදුරෙන් පිටතට පැමිණි පෙළපාලිය තුළින් දැක්කේ. දින 52ක කුමන්ත්‍රණයේ ප්‍රධාන වින්දිතයා වූ පුද්ගලයා අද ඔබේ ගැලවුම් කරුවා කරගන්නට හදනවාද යන ප්‍රශ්නය දැන් සමාජයේ විසින් මතුකර තිබීම අපි දකිනවා. ඇත්තෙන්ම දෛවයේ සරදමක්. දේශපාලන පක්ෂ කඩා බිඳ දමමින් මුදලේ බලයෙන් තනතුරු වරප්‍රසාද දෙමින් උද්දච්ච දූෂිත පාලනයක පැවැත්ම තවදුරටත් දික්කර ගැනීම උදෙසා ගන්නා වූ උත්සාහයේ නිරුවත ජනතාව දකිමින් සිටිනවා. දූෂිතීන්ගේ වගවීම ගැන දූෂිත ගනුදෙනු වලින් අහිමිවෙච්ච මුදල් කන්දරාව නැවත අපේ රටට ලබා ගැනීම ගැන රට පුරාත් ලෝ පුරාත් සිටින ශ්‍රී ලාංකිකයන් හඬ නගමින් සිටින වාතාවරණයක හිස් වචන හරඹ වලින් තවදුරටත් ජවල්තාව රවට්ටන්න පුළුවන් කමක් නැහැ. දැන් ඇති පැවටීමේ උත්සාහය දැන්වත් ඒ උත්සාහයෙන් ඈත් වෙන්න, ජනතාව නගන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න, ජනතාවට සංවේදී වෙන්න, මර්ධනය තුලින් බලයේ සිටීමේ අදහස අත්හරින්න, ප්‍රජාතන්ත්රවාදයේ පැවැත්මට ඉඩ දී සිටින්න, පාර්ලිමේන්තුව තුලත් මාධ්‍යවේදීන් බිය ගැන් මේ දඩේම නතර කරන්න. පසුගියදා පාර්ලිමේන්තු වාර්තාකරණයේදී සිටි සිරස දාලිකාවේ කසුන් සමරවීර සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදී සංගමේ සභාපති ප්‍රගීත් පෙරේරා ඇතුළු දෙදෙනා පාර්ලිමේන්තුව තුළ මුහුණ දුන් තත්ත්වය පෙන්නුම් කරන්නේ අපේ රටේ මාධ්‍ය නිදහස අද මුහුණ දී ඇති බැරෑරුම් අභියෝගයයි. මේ කනගාටුදායකයි. මෙවැනි තත්ත්වයන් ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල ලෙස රැගෙන පාර්ලිමේන්තුව තුළ මින්පතු සිදු නොවිය යුතුයි. මාධ්‍යවේදීන්ගේ නිදහස අවසන් කරනවා. නේද මාධ්‍යවේදීන්ගේ නිදහස මේ උත්තරීතර ස්ථානයේ තුළ සුරකීමට කතානායකතුමන්ට පැවරින්න ලොකු වගකීමක්. ඒවා මගේ කතාව අවසන් කරන්නට පෙර මම කැමතියි මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට ලොව පුරාම මාධ්‍යවේදීන් මුහුණ දී ඇති බැරෑරුම් අභියෝගයන් පෙන්නුම් කරමින් පසුගිය සතියේ සිදු වූ ප්‍රවීණ ජාත්‍යන්තර මාධ්‍යවේදිනියගේ ඝාතනය ගැන ඒ ඇමරිකානු පුරවැසියෙකු වන ක්‍රිස්තියානි භක්තික පලස්තින සම්භවය ඇති අල්ජසීරා මාධ්‍යවේදිනියක වන ශිරීන් අබු අක්ලෙහිගේ ඝාතනයයි යටත්වීතවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් අත්පත් කරගෙන සිටින පලස්තින භූමිය තුළ ඊශ්‍රායල් හමුදා සිදු කර ඇති මේ අපරාධය පෙන්නුම් කරන්නේ මර්ධනයට සහ වදහිංසාවට ලක්ව සිටින ලෝ පුරා ජනතාවගේ හඬ අවසන් වාක්‍ය සභාපතිතුමනි පෙන්නුම් කරන්නේ මර්ධනයට සහ වදහිංසාවට ලක්ව සිටින ලෝ පුරා ජනතාවගේ හඬ නිහඬ කිරීමට සිදු කෙරෙන ම්ලේච්ඡ ක්‍රියාදාමයන් ඝාතනය. මේ ඝාතනය ලෝක ජනමාධ්‍ය ප්‍රජාවගේ පමණක් නොව ලෝකවාසී සියලු දෙනාගේ හෘද සාක්ෂිට ඇති කරන්නේ මහා කැලලක්. ලෝකයේ පුරා සෑම තැනකම ජනමාධ්‍යවේදීන්ට නිදහසේ සහ ආරක්ෂිතව තම වාක්‍යයන් ඉටු කරන්නට අවකාශය තිබිය යුතුයි කියන කාරණය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගය කරන සියලු දෙනා හා එක්ව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල සිටින අපද අවධාරණය කරන බව ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම සමාප්ත කරගන්නට මම කැමැතියි. ස්තුතියි
සභාපති. බොහොම ස්තුතියි ගරුවන්තුමා. ඊළඟට ගරු ජගත් සමරවික්‍රම මැතිතුමා ඔබතුමාගේ අද පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියේ පළමු කතාව කරන්න ඔබට අවසරයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළමු කොටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුද්නීමෙන් අනතුරුව මංගල කතාව සිදු කිරීමට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙම ගරු සභාව නියෝජනය කරලද දිවංගත අමරකීර්ති අතුකෝල මෙතුමා වෙනුවෙන් මම මගේ ශෝකය පළ කරන්නට කැමැතියි. එතුමා අපේ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරපු හැමෝම එක්ක බොහොම සමීපව ඇසුරු කරපු කෙනෙක්. එතුමාට අජරාමර නිවන් සුව අත්වේවායි මගේ කතාව ආරම්භයේදී ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. ඒ වගේම මා වෙනුවෙන්
මට මිනිත්තු 7ක කාලයක් තියෙන කරුණ.
ඒ වගේම මා වෙනුවෙන් මනාප 38,338ක් ලබා දුන් පුලිසිති පුරවරයේ ආදරණීය ජනතාව මම බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැතියි. ඒ විතරක් නෙවෙයි, ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය දිවිහිමියෙන් ආරක්ෂා කරන බවටත් මම අද කියන්න කැමැතියි. පසුගිය දිනවල ඇති වූ අවාසනාවන්ත සිදුවීම් එක්ක මගේ නිවසට හා ව්‍යාපාරික ස්ථානයට අලාභහානි කළා. මමත් මගේ බිරිඳ හා දරුවන් දිවි ගලවා ගත්තේ 99. කියවුත් නිවැරදි. මගේ නම මන්ත්‍රීවරයෙක් ලෙසට ගැසට් පත්‍රයේ පළකලාමත් මම කල්පනා කළේ මෙම ධූරය බාර ගන්නවද නැද්ද කියලා. මොකද ඒ තරමටම අපේ පවුලේ අය අපේ හිතවතුන් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් පීඩාවට පත් වුණා. නමුත් මගේ බිරිඳ ඇතුළු පවුලේ අය වගේම අපේ දිස්ත්‍රික් නායක ගරු රොෂාන් රණසිංහ මැතිතුමා මේ අසීරු අවස්ථාවේදී මා දිරිමත් කළා. අතිගරු ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. අවසානයේ මා වෙනුවෙන් මනාප පළ කළ වගේම දිවංගත අතුකෝරළ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටි පොළොන්නරු ජනතාවගේ සිතුම් පැතුම් වෙනුවෙන් කටයුතු කරන්නට මම තීරණය කළා. වර්ග කිලෝමීටර 3466ක් පුරා පැවති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක් ග්‍රාම නිලධාරි වසම් 295ක ජීවත් වෙන පොළොන්නරු දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට සේවය කිරීමට මම මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවෙන බවට පොරොන්දු වෙනවා. අපේ දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ ප්‍රධානතම ජීවනෝපාය වීගොවිතන. රැකියාවල නිරත මිනිසුන්ගේ 40%ක් විතර ඍජුවම කෘෂිකර්මාන්තයේ තමයි තමන්ගේ දරු පවුල නඩත්තු කරන්නේ. කෘෂිකර්මාන්තයේ විතරක් නෙවෙයි කර්මාන්ත සහ සේවා ශේත්‍රයේ දියුණුව කෙරෙහි අවධානය යොමු කරලා සමස්ත දිස්ත්‍රික්කයේම තත්ත්වය ඉහළටගෙන එන්න අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු එක්ක වගේම මේ ගරු සභාව නියෝජනය කරන සියලුම දෙනා එක්ක වැඩ කරන්නට මම සූදානම්. අපේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම ඉහළ මට්ටමක තියෙනවායි කියලා මම උදම්මනන්නේ නැහැ. අපට සිදුවෙනවා පළාත් සභාව සමග එකතු වෙලා දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට කටයුතු කරන්න. අධ්‍යාපනය තමයි සමාජයේ දියුණුවේ මුල් පියවර. ඒ විතරක් නෙවෙයි මහවැලි ගොවිජනපද ව්‍යාපාරයේ තුන්වන පරම්පරාව ජීවත් වෙන දිස්ත්‍රික්කයක් අද වන විට තිබෙන ඉඩම් ගැටළු විසඳීමට නිලධාරීන් එක්ක යුහුසුලුව කටයුතු කරන්නට තිබෙනවා. දිස්ත්‍රික්කයේ ගිලගනිමින් තිබෙන අවාසනාවන්ත වකුගඩු රෝගය අද අපේ මිනිසුන්ට තිබෙන ප්‍රබල අභියෝගයක්. මේ වගේ දහසක් ගැටළු තියෙන දිස්ත්‍රික්කයක් රටට බත සපයන ගොවි ජනතාව නියෝජනය කරමින් මෙම ගරු සභාවේ කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් කොට සලකනවා. ඒ වගේම මගේ දිස්ත්‍රික්කයේ ජනතාව මා කෙරෙහි තිබූ විශ්වාසය ඒ ආකාරයෙන්ම සුරකිමින් කටයුතු කිරීමට පොරොන්දු වෙමින් මා වෙත සහය දක්වූ සියලුම දෙනාට මගේ අවංක ආදර ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට සුබ පතනවා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. ඔබ දිස්ත්‍රික්කයේ ජනතාවටත් මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් විස්තරණිය ගනුව ඒ සහයෝගය ලබා දෙමින් කටයුතු කරන්න අවස්ථාව ලැබේවා කියලා. ඊළඟට ගරු එස්.වී. රාධාකෘෂ්ණන් මැතිතුමා, ඔබට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
First of all, I congratulate to you select as a deputy speaker of this parliament. கடந்த 9ஆம் தேதி இந்த நாட்டிலே இடைபெற்ற அசாதாரண சூழ்நிலை காரணமாக அமரத்துவம் அடைந்த அமரகீர்த்தி அத்துக்கோரல் அவர்களுக்கும் அவருடைய குடும்பத்தாருக்கும் எங்களுடைய ஆழ்ந்த அனுதாபங்களை தெரிவித்துக் கொள்கின்றோம். அதே போல பாதிக்கப்பட்ட பாராளுமன்ற உறுப்பினர்கள் அவருடைய சொத்துக்கள் எல்லாவற்றிற்கும் எங்களுடைய விசனத்தை தெரிவித்துக் கொள்கின்றோம். இது ஒன்றும் இலங்கையிலே புதுசல்ல. 1977 88ஆம் ஆண்டுகளிலே இலங்கையிலே நடைபெற்ற வன்செயல் மூலமாக பல்லாயிரக்கணக்கான தமிழ் மக்கள், அதே நேரத்தில் அதே சிங்கள மக்கள், முஸ்லீம் மக்கள் இவ்வாறான சூழ்நிலையிலே அடிபட்டு மிக மோசமான சூழ்நிலையை இருந்ததை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. எது எப்படி இருந்தாலும் இவ்வாறான வன் செயல்கள் இந்த நாட்டிலே நாங்கள் ஏற்றுக்கொள்ள முடியாத ஒன்று. இதற்கு காரணம் இன்று நாட்டிலே ஏற்பட்டிருக்கின்ற பொருளாதார வீழ்ச்சி காரணமாக ஏற்பட்டிருக்கின்ற அரசியல் ஸ்திரமின்மை காரணமாகத்தான் இது நடைபெற்றிருக்கின்றது. ஆகவே இந்த அரசியல் ஸ்திரத்தன்மையை உருவாக்குவதற்கு இந்த நாட்டிலே இருக்கின்ற சகலரும் ஒத்துழைக்க வேண்டும். அதற்கும் நாங்கள் முழுமையாக எங்களுடைய ஒத்துழைப்பை தருகின்ற அதே நேரத்தில் இன்று இந்த நாட்டினுடைய இந்த சூழ்நிலைக்கு காரணகர்த்தாவாக இருக்கின்ற ஜனாதிபதி கோட்டாபாய அவர்கள் இந்த நாட்டிலே ஜனாதிபதியாக இருக்கக்கூடாது என்ற எல்லோருடைய அபிப்பிராயத்தையும் மீறி இந்த நாட்டிலே இன்னும் ஜனாதிபதியாக இருந்து வருவதுதான் இந்த சூழ்நிலைக்கு மிக மோசமான ஒரு காரணமாக இருக்கின்றது. ஆகவே இன்று ஜனாதிபதி அவர்கள் தன்னுடைய காரியத்தை கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்களுக்கு கொடுத்துவிட்டு தான் தப்பிக்கலாம் என்ற எண்ணத்திலே அவர் இருக்கக்கூடாது. அவருடைய ஜனாதிபதியினுடைய நிலைமை இன்றும் 20வது திருத்தத்தின்படி அவர் இன்று இன்னும் இந்த நாட்டினுடைய முழுமையான அதிகாரம் பெற்ற ஜனாதிபதி. ஆகவே அவர் இந்த ஜனாதிபதியாக இல்லை, நான் 19வது திருத்த சட்டம் கொண்டு என்னுடைய அதிகாரத்தை பாராளுமன்றத்துக்கு கொடுக்கிறேன் என்று வந்த பிறகுதான் அவர் இதிலிருந்து தப்பிக்கலாமே தவிர அதற்கு முன்பு இவர் எக்காரணத்தை கொண்டும் இந்த நிலையிலிருந்து அவர் தப்பிக்க முடியாது. ஆகவே அவர் இன்று என்ன நினைக்கின்றார் என்றால், நான் என்னுடைய பொறுப்பை ரணில் விக்ரமசிங்கே அவர்களுக்கு கொடுத்து விட்டேன், பாராளுமன்றத்துக்கு கொடுத்து விட்டேன், ஆகவே என்னுடைய பொறுப்பு தீர்ந்து விட்டது என்ற எண்ணம் அவருக்கு இருக்கக்கூடாது. ஆகவே அவர்தான் இந்த நாட்டினுடைய இவ்வளவு சூழ்நிலைக்கும் பொறுப்பாக இருக்க வேண்டும் என்று லிபியா நாட்டிலே ஜனாதிபதி கட்டாஃபி அவர்கள் அந்த நாட்டு மக்களுக்கு பல்வேறு அபிவிருத்தி திட்டங்களையும் பல்வேறு நல்ல செயல்களையும் செய்த பொழுதும் அவரை நடு ரோட்டிலே வைத்து அடித்ததற்கு காரணம் அவர் ஒரு சர்வாதிகார ஜனாதிபதியாக இருந்த காரணத்தினாலும், அவர் தன்னுடைய குடும்பத்தை அரசியலிலே கொண்டு வந்து அவர்களுக்கு முக்கியத்துவம் கொடுத்ததன் காரணமாகத்தான் அன்று கட்டாஃபி அவர்களை அந்த நாட்டு மக்கள் வெறுத்து அவர்களை நடு ரோட்டிலே வைத்து அடித்திருக்கின்றார்கள். ஆகவே அந்த சூழ்நிலை இந்த நாட்டு ஜனாதிபதிக்கும் வரக்கூடாது என்பது நாங்கள் எதிர்பார்க்கின்றோம். அப்படி வருவதையானால் அவர் அதை தவிர்த்துக் கொண்டு நாட்டு மக்களுக்கு நல்லதை செய்ய வேண்டும் என்ற எதிர்பார்ப்பு எங்களிடம் இருக்கின்றது என்பதை நான் சொல்லிக் கொள்ள விரும்புகின்றேன். இன்று இந்த நாட்டினுடைய பொருளாதார வீழ்ச்சி காரணமாக இன்று பல நாடுகள் உதவி செய்கின்றன. இந்தியா பெரும் அளவிலே உதவி செய்து கொண்டு வருகின்றது. இந்தியாவினுடைய உதவி இந்த நாட்டிலே மிக முக்கியமாக இந்த நாட்டுக்கு பல்வேறு விஷயங்களிலே இன்று இந்தியா இல்லாவிட்டால் எங்களுக்கு பல்வேறு பிரச்சனைகள் ஏற்பட்டிருக்கும். ஆகவே அந்த வகையிலே இந்திய அரசுக்கு எங்களுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றோம். அதே நேரத்திலே இப்பொழுது தமிழ்நாட்டிலே இருக்கின்ற தமிழ்நாடு அரசாங்கமும் பல்வேறு உதவிகளை இங்கு செய்திருக்கின்றன. நான் நேற்று முந்தினால் டிவியிலே பார்க்கக்கூடியதாக இருந்தது, தமிழ்நாட்டிலே யாசகம் பெறுகின்ற ஒருவர் 10,000 ரூபாய் நன்கொடையாக கொடுத்திருக்கின்றார் சீஃப் மினிஸ்டர் நிதி உதவிக்கு. அந்த உதவியை பெற்றுக் கொண்டுதான் நாங்கள் இந்த சாப்பிடுகின்ற சூழ்நிலை இன்று ஏற்பட்டிருக்கின்றது. இது ஒரு மோசமான சூழ்நிலை.
தமிழ்நித்து தேக்க காலத்தி நபத்து மாட்டுக்காரு
அதே மாம் பட்டாங்க அண்ணன் கொண்டு மின்னிட்டு தேக்காக்கியான. அதே நேரத்தில் இன்று பல்வேறு பிரச்சனைகள் ஏற்பட்டிருந்தாலும் இன்று தமிழ்நாட்டிலே அந்த சீஃப் மினிஸ்டருக்கும் அதே போல எங்களுடைய தமிழ்நாட்டிலே டிப்டி ஹை கமிஷனராக இருக்கின்ற திரு வெங்கடேஸ்வரன் அவர்களுக்கும் எங்களுடைய நன்றிகளை நாங்கள் தெரிவித்துக் கொள்கின்றோம். இன்று இந்த நாட்டினுடைய பொருளாதார பிரச்சனை ஏற்படுவதற்கு காரணம் இன்று விவசாயிகளுடைய விவசாயம் மோசமான நிலையிலே பாதிக்கப்பட்டிருக்கின்றது. விவசாயிகளுக்கு பெட்ரோல் இல்லை, டீசல் இல்லை, அவர்களுடைய யந்திரங்கள் பாவிப்பதற்கு, அதே போல உரம் இல்லை. ஆகவே இதுதான் இந்த வீழ்ச்சிக்கு ஆரம்ப காலகர்த்தாவாக இருக்கின்றது என்பது இந்த ஜனாதிபதியினுடைய நிதர்சனமற்ற கொள்கை என்பதை நாங்கள் உறுதி செய்ய வேண்டும். ஆகவே எதிர்காலத்திலே நான் நினைக்கின்றேன், இலங்கையை கட்டி எழுப்பது என்பது மிகவும் கஷ்டமான ஒரு சூழ்நிலைக்கு போயிருக்கின்றது. இன்று இலங்கை வங்குரோத்து நிலையை அடைந்திருக்கின்றது. வங்குரோத்து நிலையிலிருந்து மீண்டு வர வேண்டுமானால் அரசியல் கலாச்சாரம் உருவாக்கப்பட வேண்டும். அந்த அரசியல் கலாச்சாரம் ஒருவரொருவர் விலக்கி வாங்கி கட்சிகளை மாற்றி தலைகளை மாற்றி அரசியல் செய்வது என்பது இந்த காலகட்டத்திலே ஒரு மோசமான சூழ்நிலை என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். ஆகவே இதை மாற்றி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் இந்த காலகட்டங்களிலே இந்த நாட்டிலே மிகவும் ஒரு முக்கியமான திரு ராஜமகேந்திரன் அவர்களுடைய பிறந்த நாள் இன்று. அவர் இந்த நாட்டிற்கு பல்வேறு விஷயங்களிலே மிகவும் பொறுப்பு வாய்ந்த ஒரு சில விஷயங்களை செய்திருக்கின்றார். ஊடகத்துறையிலே ஒரு முதன்மை மிக்கவராகவும் பொருளாதார துறையை கட்டி எழுப்பதிலே ஒரு மிக முக்கியமான செயல்பட்ட ஒருவர். அவர் இன்று இந்த இலங்கை நாட்டிலே இல்லாவிட்டாலும் கூட அவருடைய தேவை, அவருடைய நிறுவனத்தினுடைய தேவை எங்களுக்கு மிகவும் அவசியமாக இருக்கின்றது என்பதையும் நாங்கள் தெரிந்து கொள்ள வேண்டும் என்பதையும் சொல்லி இந்த நாட்டிலே இருக்கின்ற சகல மக்களும் ஒற்றுமையாகுவதற்கு இது ஒரு நல்ல சந்தர்ப்பமாக இருக்கின்றது. ஆகவே இந்த ஒற்றுமைக்கு வழி கொடுக்க வேண்டுமானால் அது அரசியல் பிரமுகரால் மட்டும்தான் முடியும். இன்று எல்லா பாராளுமன்ற உறுப்பினர்களையும் வெறுக்கக்கூடிய ஒரு சமூகம் உருவாகியிருக்கின்றது. ஆகவே சமூகத்தினுடைய நிலையிலே மாற்றம் கொண்டு வருவதற்கு நாங்கள் ஒரு முன்மாதிரியாக செயல்பட வேண்டிய காரணம் இருக்கின்றது என்பதையும் சொல்லி என்னுடைய பேச்சை செவிமடுத்த அனைவருக்கும் நன்றி கூறி விடைபெறுகின்றேன்.